ඕම් ශාන්ති. 2026 අටවැනි මස 25 වෙනි දින උදෑසන මුරලි බාප් දාදා මදුබන්. සාරය සුමිහිරි දරුවනි, පියාත් ඔහු ලබා දෙන උරුමයත් සිහිපත් කිරීමෙන් ඔබ ආදායමක් ලබන අතර සදා සෞම්‍යත්භාවය අත්දකිමින් අමරණීයත්වයට පත්වනු ඇත. ප්‍රශ්නය, ඔබගේ හදවත පිරිසිදුව හා පවිත්‍රව තබා ගැනීමේ පහසු ක්‍රමය කුමක්ද? පිළිතුර, ඔබ කොහේ සිටියත් ඔබ සිටින ඕනෑම තැනකදී භාරකරුවෙක් බවට පත්වන්න. සෑම විටම ඔබ ආහාර ලබා ගන්නේ ශිව බාබාගේ නිදන් ගබඩාවෙන් බව සිතන්න. ශිව බාබාගේ ගබඩාවෙන් ආහාර ගන්න අයගේ හදවත පිරිසිදුයි. ඔබගේ පවුලේ අයත් සමග නිවසේ ජීවත්ව සිටින අතරම භාරකරුවෙක් ලෙස ඔබ ශ්‍රීමත් පිළිපැදහොත් එයද ශිව බාබාගේ ගබඩාවෙන් ආහාර ගැනීමක් හා ඔබගේ මනසද කැපකිරීමක් වැනි. ඕම් ශාන්ති. දරුවන් කල්ප භාගයක් තිස්සේම උපතක් උපතක් පාසා ආධ්‍යාත්මික රැස්වීම් කරා ඇදුනා. නොයෙකුත් ආකාරයේ මිනිසුන්ගේ මෙවැනි රැස්වීම් තිබෙනවා. පූජකවරුන්, ශාන්තුවරුන්, පණ්ඩිතයන් ආදී වශයෙන් මෙය මිනිසෙයින්ගේ ආධ්‍යාත්මික සමූහයක් නොවේ. මෙය හඳුන්වන්නේ ජීවයන්ගේ ආධ්‍යාත්මික රැස්වීමක් ලෙසයි. ඒ උත්තරීතර ශක්තිය අනෙක් ශක්තීන් හා ඉතාමත් සමීප සාකච්ඡාවක යෙදෙනවා. ඒ කියන්නේ ඔහු ජීවාත්මයන් සමග ආධ්‍යාත්මික වූ හමුවක යෙදෙන බවයි. මෙහිදී ඔබ සවන් දෙන්නේ මිනිසෙකුට හෝ දේවතාවෙකුට නොවේ. ඔබ සවන් දෙන්නේ පරමාත්ම දෙවියන්ටයි. පරමාත්ම දෙවියන් සෑම විටම හඳුන්වන්නේ අශාරීරික ඒකායනය ලෙසයි. ඒ වගේම ඔහු මෙහි පැමිණෙන්නේ දරුවන් වන ඔබව දෙවි දේවතාවන් බවට පත්කිරීම උදෙසා ඔබට ඉගැන්වීමට තිබෙන විට පමණයි. පරමාත්ම දෙවියන් හැර වෙන කිසිම කෙනෙකුට ඒ දෙවි දේවතා තත්ත්වය ඔබට ලබා දිය නොහැකි. සෑම චක්‍රයකදීම සංගම් යුගය පැමිණෙන කල අශාරීරික පරමාත්ම දෙවියන් පැමිණ අපට ඥානය දෙන බව දරුවන් දන්නවා. මෙය තේරුම් ගන්නේ ඔබ පමණයි. මේ දේවල් තේරුම් ගන්නේ ඉතාමත් කලාතුරකින් කෙනෙක්. ශිව බාබා අනිවාර්යෙන්ම එනවා. නමුත් ඔහුගේ නම වෙනුවට මිනිස්සු කියන්නේ ගීතාවේ දෙවියන් ක්‍රිෂ්ණා කියලා. එම නිසා සෑම කෙනෙකුගේම බුද්ධිය තුළට ඇතුළු වන්නේ අනිවාර්යෙන්ම මනුෂ්‍ය ශරීරයක්. ඔබ ළඟ දිව්‍යමය ගුණාංග තිබුණා. නමුත් දැන් ඒවා යක්ෂ තත්ත්වයට පත්ව තිබෙනවා. ඔබ දැන් නැවතත් දිව්‍යමය ගුණාංග ඇත්තන් බවට පත්වෙනවා. දිව්‍යමය ගුණාංගයන්ගේ යුතු වූ අයව දේව සමාජය ලෙස හඳුන්වන අතර යක්ෂ ගති ඇති අය යක්ෂ සමාජය ලෙස හඳුන්වනවා. අශාරීරික පරමාත්ම පියා දැන් දේව සමාජයට උගන්වනවා. එනම් ඔහු ජීවයන් වන ඔබට උගන්වනවා. මේ නිසා තමයි එය දේව සමාජය නැතහොත් ආධ්‍යාත්මික සමාජය ලෙස හඳුන්වන්නේ. ඔවුන්ට තමයි පරමාත්ම පියා මෙහි පැමිණ උගන්වන්නේ. ඔබ දැන් ජීවාත්ම ජීවාවදානයට පත්ව සිටිනවා. මා ජීවාත්මයක් වන අතර පරමාත්ම පියා මට උගන්වනවා. ඔහු සිහිපත් කිරීමෙන් අපගේ පාප නැති කරගත හැකි නිසා සෑම විටම මා සිහිපත් කරන්න කියා ඔහු කියනවා. ඔහු උගන්වන්නේ ජීවාත්ම වලටයි. ඥානයෙන් පිරුණු එකම තැනැත්තා වන්නේ ඔහුයි. පූජකවරුන් හා ශාන්තුවරයන් සෑම විටම කියනවා තමන්ට ඒ ජීවාත්මය පිළිබඳ වූ දැනුමක් නැති බව. ඥාන සාගරය පෞද්ගලික ලෙසම ඔබ ඉදිරියට පැමිණියේ නැතිනම් ඔහුගේ ඥාන සාගරය ඔබට ලබා දෙන්නේ කෙසේද? ඔබ මෙම කරුණු ඉතාමත් හොඳින් තේරුම් ගත යුතුයි. අපට උගන්වන්නේ මිනිසෙක් නොවේ. අපට උගන්වන්නේ පරමාත්ම පියායි. ඔහු තමයි අසීමිත වූ අශාරීරික පියා. සෑම කෙනෙක්ටම පියවරුන් ද දෙදෙනෙක් සිටින බව දරුවන්ට විස්තර කර තිබෙනවා. ශාරීරික හා අශාරීරික වශයෙන් එක් අයෙක් ආධ්‍යාත්මිකයි, අනෙක් කෙනා භෞතිකයි. ජීවාත්මයන් පාරිශුද්ධත්වයට පත්කරවන්නේ ඒ ආධ්‍යාත්මික පියාගේ පැමිණීමෙන් පමණයි. ඔබ පාරිශුද්ධත්වයෙන් සිටි බවත්, පසුව අපිරිසිදු බවට පත් වූ බවත්, දැන් නැවතත් අපිරිසිදු බවින් පාරිශුද්ධත්වයට පත්වෙන බවත් ඔබ දන්නවා. එහි මූර්තීන් තිබෙන්නේ ඔබ ඉදිරියේමයි. බාබා ඔබට උපදෙස් දෙනවා, චක්‍රය පෙන්වන පින්තූරය ඉදිරියට නැවත නැවතත් ගොස් ඉඳගෙන සිටින්න. එවිට ඔබ දැන් සංගම් යුගයේ ඉන්නේ කෙසේද? අනෙක් අය සැවම අයත් වන්නේ කලියුගයට යන ආදිය ඔබ බුද්ධිය තුළට ඇතුළු වනු ඇත. යකඩ යුගය හඳුන්වන්නේ සම්පූර්ණ අඳුරෙන් පිරි යුගයක් ලෙසයි. ඔබ දැන් ඉන්නේ සංගම යුගයේ. ඔබ දැන් ඉන්නේ ආලෝකයේ. ස්වර්ණමය යුගයේදී ඔබ මෙම ඥානය ලබන්නේ නැහැ. පරමාත්ම පියා පැමිණි විට පමණයි මෙහි සම්පූර්ණ ආලෝකය ඇතිවන්නේ. මේ සංගම යුගය තමයි කරුණාවන්ත භවයේ යුගය. පරම පියා පැමිණි කල මෙවන් වූ වෙන කිසිම යුගයක් ඇත්තේ නැහැ. ස්වර්ණමය යුගය කරුණාවන්ත භවයේ යුගය ලෙස හැඳින්විය නොහැකි. කිසිම කෙනෙක් එහිදී ප්‍රයෝජනයක් ලබන්නේ නැහැ. ප්‍රයෝජනයක් තිබෙන්නේ සංගම් යුගයේදී පමණයි. ස්වර්ණමය යුගයේදී නිරායාසයෙන්ම සෑම කෙනෙක්ම ප්‍රයෝජනයක් ලබනවා. කලි යුගය ප්‍රයෝජනවත් වූ සංගම් යුගය මාර්ගයෙන් ස්වර්ණමය යුගය බවට පත්වෙනවා. දැන් ඔබ කෙතරම් විශාල ප්‍රයෝජනයක් ලබනවාද බලන්න. පියාවත් ඔබගේ උරුමයක් සිහි කිරීමෙන් පමණක් ඔබ එවන් වූ විශාල ආදායමක් ලබා ගන්නවා. ඔබට සම්පූර්ණ ආදායමක් ලැබෙන අතර සම්පූර්ණ සෞඛ්‍යයක් ලැබෙනවා. ඔබගේ ජීවිතය අමරණීය වූ ජීවිතයක් බවට පත්වෙනවා. ඔබ කිසිම විටක අකල් මරණයකට ලක්වන්නේ නැහැ. එම නිසා දරුවන් වන අප මේ සියලු ඥානය ලබා සිටනවා යන සතුටින් කුල්මත් දිය යුතුයි. දරුවන් මෙහි පැමිණ සිටනවා. එම නිසා ඔබ කෞතුකාගාරවල මෙම පින්තූර විස්තර කර ගැනීමට අනිවාර්යෙන්ම උත්සාහ දැරිය යුතු බලවා. එසේ ඔබව පුහුණු කරවීම උදෙසා දින 7ක් 8ක් ඉඳගෙන ඔබම ඔබට උගන්වා ගන්න. මෙසේ පුහුණු කළ විගස ඔබ සේවයේ සඳහා නොපමාව යා යුතුයි. ගිහින් සේවය කොට නැමත එන්න. මෙය ඉගෙන ගැනීම ඉතාමත් පහසුයි. ඔබ ඉදිරියෙන් පින්තූර තබාගත් විගස ඔබ දැන් මෙම සංගම් යුගයේ ඉන්නේ කෙසේද ආදී සියලුම දේ බුද්ධියට ඇතුළු වනු ඇත. අද ලෝකයේ බොහෝ මිනිසුන් සිටිනවා. හෙට මෙහි ඉතිරි වන්නේ ඉතාමත් ටික දෙනයි. ඒ සෑම මිනිසෙක්ම නිවස බලා යනවා. පරමාත්ම පියා දැන් ඔහු විසින්ම පැමිණ සිටින අතර ඔහු ඔබට විශාල ගෞරවයක් දෙනවා. ඒ ඈත දනව්වේ වැසියා මෙම විදේශයට පැමිණ සිටනවා. රාවණගේ රාජ්‍ය තමයි විදේශය. එහෙම නේද? රාවණට කිසිම විටක රාමාගේ රාජ්‍ය ඇතුළු විය නොහැකි. මේ පදනම් කරගත් කතාවක්. ඔවුන් කියන සෑම ආගමික කතාවක්ම නිකම්ම කතන්දර වැනි. ඔවුන්ගේ කතාවල හෝ නවකතාවල කිසිම සාරයක් නැහැ. නවකතා බොහෝ ප්‍රමාණයක් විකිණෙනවා. නවකතා පමණක් විකිණීමෙන් මිනිසුන් ලක්ෂපතියන් බවට පත්ව තිබෙනවා. දැන් දරුවන් වන ඔබගේ පැවැත්ම තිබෙන්නේ පියාගේ අතේ. මා ඔබ සමග ආහාර ගන්නවා. ඒ කියන්නේ මා ආහාර ලබා ගන්නේ ඔබගේ ගබඩාවෙන් පමණයි. ඔබගේ පැවැත්ම සිදුවන්නේ මෙහිදී. ඔබ බාබාට කැපවුණු අය මෙහිදී කොහොමත් රැකෙනවා. කොහොම නමුත් මනසින් හෝ සෑම දෙයක්ම අයිති වන්නේ ශිව බාබාට බව සලකා තමන් භාරකරුවන් ලෙස සලකන අයත් ශ්‍රීමත් තනුව වේදම් කරන අයත් රැකෙන්නේ ශිව බාබාගේ ගබඩාවෙනුයි. ශිවබාබාගේ දරණ ගබඩාවෙන් ආහාර ගැනීමෙන් ඔබගේ හදවත පිරිසිදු වෙනවා. ඇත්තෙන්ම මින් අදහස් වන්නේ ඔවුන් ශිවබාබාගේ ගබඩාවේම ආහාර ගැනීමම නොවේ. සෑම දෙයක්ම ඔහුගේ උපදේශ අනුව සිදු කිරීමයි. මෙය ඔහුගේ ගබඩාවෙන් ආහාර ගැනීම ලෙස හඳුන්වනවා. ඔබ ආහාර ගන්නා ගබඩාව සෑම විටම පිරී තිබෙන අතර එමගින් ඔබව ඔබ තුළ ඇති සියලුම දුක් පීඩා කරදරවලින් මුදවනු ඇත. මිනිස්සු ඔබ කිසිම විටක අකල් මරණවලට භාජනය නොවනු ඇත. ශිව බාබා එන්නේ මෙම කාලයේදී පමණක් වන අතර ඔහුගේ ප්‍රශංසනීයත්වය මෙහිදී ගැයෙනවා. ශිවාගේ උපන්දිනයත් සැමරෙනවා. නමුත් කිසිම කෙනෙක් ඔහුගේ ධන ගබඩාව කුමන අයුරුද කියා දන්නේ නැහැ. බාබා සත්‍ය වශයෙන්ම මෙහි පැමිණෙනවා. මෙහි එන සෑම දරුවෙක්ම ශිව බාබාගේ ගබඩාවෙන් ආහාර ලබා ගන්නවා. පිරිමියෙක් කැප වුණහොත් එය හොඳයි. නමුත් ඔහු එසේ කැප වූයේ නැතහොත් මව්වරුන්ට කළ හැක්කේ කුමක්ද? ස්වාමි පුරුෂයා මගින් ආදායම ලැබෙනවා. එම නිසා ඔහු කැපවන්නේ නැහැ. ඔහු යම් දෙයක් ඉපැයුවහොත් පමණයි ඔහුගේ බිරියටත් දරුවන්ටත් කෑමට යමක් දිය හැකි වන්නේ. විවාහක යුවලක් බාබාට කැප වූ විට ඔවුන්ට මෙම ධන ගබඩාවෙන් යැපීමට හැකියාව තිබෙනවා. පරම පියා මෙහි අසුන්ගෙන දරුවන්ට ඉතාමත් පැහැදිලි ලෙස විස්තර කර දෙනවා. ඔබ ඔබගේ කර්මාටි தත්ත්වයට පත්වන තුරුම පියා සමග සිටනවා යන්න බුද්ධිහි තබා ගන්න. දිනෙන් දිනම අපි අපගේ අධිකාරීත්වය වෙත ළඟා වෙනවා. කාලය නොකඩවා ගෙවි යන අතර ඔබත් නොකඩවාම සමීප වෙනවා. සුවන්නම යුගයේ ප්‍රථම අවුරුද්ද වෙත යාමට තවත් කොපමණ කාලයක් ඉතිරි වී තිබේද? ඔබ ඒ වෙත කොපමණ දුරට ළඟා වී තිබේද? පියා කියනවා, දරුවනි, ඔබගේ උපත් 84 චක්‍රය දැන් අවසානය වෙත පැමිණ තිබෙනවා. ඔබ දැන් උපත් 84 චක්‍රය ගැන දන්නවා. චක්‍රය දෙස බැලීමෙන් ඔබ කියයි, ඔබ දැන් ඉන්නේ සංගම් යුගයේ කියා. මේ පැත්ත කලි යුගය වන අතර අනෙක් පැත්ත ස්වර්ණම යුගයයි. හෙට වන විට අප අපගේ සතුටු ලෝකයේ හිඳීවි. ලෝකයා මේ ගැන දන්නේ නැහැ. එය දැන් ඇත්තේ සම්පූර්ණ අඳුරේ. දරුවන් විශාල සතුටක් අත්විඳිය යුතුයි. අපි අපගේ ඒ අසීමිත වූ පියාගෙන් උපත් 21ක් සඳහා වූ ආදායමක් ලබා ගන්නවා. ඔබ නිරන්තර සතුට නම් වූ උරුමය ලබනවා යන සතුට ඔබ ළඟ තිබෙනවා. ඒ ස්වර්ණම යුගයේ වැසියෙක් බවට පත්වීමේ වාසනාව තිබෙන්නේ ඔබටම පමණයි. දිව්‍ය ලෝකයේ යනු අසිරිමත් ස්ථානයකි. ඔවුන් ලෝකයේ සුදුසුම පුදුමහත පෙන්වාසේ. මෙය තමයි සියලුම දේට වඩා උසස්ම වූ පුදුමය. දිව්‍ය ලෝකයේ පුදුම සහගත පින්තූර තිබෙනවා. ලක්ෂ්මීහාන් නාරායණ තමයි ඒ ලෝකයේ පාලකයන් වූයේ. මේ නිසා තමයි බාබාලියා තිබෙන්නේ පින්තූරයේ උඩින් සූර්ය වංශ පින්තු පිළිබඳවත් ඊට යටින් චන්ද්‍ර වංශ ගැනත් ලියන්න. එවිට කල්පෙන් භාගයක්ම සම්පූර්ණයි. සූර්ය වංශය හා චන්ද්‍ර වංශය සමසමව අවුරුදු 1250ක් පුරා පැවතෙනවා. එවිට අවුරුදු 100,000 ගණනක් මෙය පැවතෙනවා යන කියමන කිව නොහැකි. සාමාන්‍ය ලෝකයේ භෞතික බලයන් වෙනුවෙන් විශාල ලෙස වියදම් කරනවා. මෙහිදී මුල සිට අග දක්වාම කිසිම සිදුවීමක් වියදමක් සිදුවන්නේ නැහැ. මෙය තමයි පියාගේත් දරුවන්ගේත් ගිණුම. වියදමක් පිළිබඳව කිසිම ප්‍රශ්නයක් මෙහිදී පැනනගින්නේ නැහැ. මෙහිදී දරුවන් තමා තුළ නැවුම් බවක් ඇතිකර ගැනීම සඳහා පැමිණෙනවා. මේ නිසා තමයි බාබා ගොඩනැගිලි තනවන්නේ. සියලුම මුදල් අහිති දරුවන්ටයි. නමුත් ඒවා තවත් දින කීයකටද ඉතිරිව තිබෙන්නේ? තව දින බොහොම ටිකයි තිබෙන්නේ. ඒ වගේම මෙහිදී කිසිම වියදමක් දැරීමට සිදුවන්නේ නැහැ. ඔබ බෙලි කටුවක් තරම්වත් ඌ දෙයක් වියදම් නොකොට ජීවන මුක්තිය ලබා ගන්නවා. මෙහිදී තිබෙන්නේ උත්සාහය පමණයි. සෑම භක්තිවන්තයෙක්ම දෙවියන් සිහිපත් කරනවා. නමුත් දෙවියන් කියන්නේ කවුද කියා ඔවුන් දන්නේ නැහැ. පරමාත්ම දෙවියන් කියන්නේ කවුද කියා නොදන්නාකම නිසා ඔවුන් බොහෝ දෙනෙක්ව දෙවියන් ලෙස විශ්වාස කරනවා. දරුවන් අතර ඒ නියම පියාගේ හැඳින්වීම ලබා දිය යුතුයි. ගුවන් තොටුපළ ආදී ප්‍රධාන ස්ථානවල විශාල පින්තූර එල්ලා තැබිය යුතු බව බාබා බොහෝ අවස්ථාවල ඔබට විස්තර කර තිබෙනවා. මේ සඳහා ඔවුන් ඔබගෙන් කොපමණ අය කරයිද? ඔවුන්ට කියන්න මෙය සෑම මිනිසෙකුටම ප්‍රයෝජනවත් දෙයක් බව. මෙය තේරුම් ගැනීමෙන් පමණයි මිනිසුන්ට තම උරුමය ලබා ලෝකපාලකයන් බවට පත්විය හැකි වන්නේ. දිල්ලිය අගනුවරක් ලෙස අගනුවරක් නිසා එය ප්‍රධානතම වූ තැන. සෑම කෙනෙක්ම එතනට එකතු වෙනවා. ඇලුමිනියම් ෂීට් එකක ඇඳි විශාල පින්තූරයක් එල්ලා තබන්න. ප්‍රධානම පින්තූර තමයි ත්‍රිමූර්තිය. චක්‍රය හා කල්පවෘක්ෂය ඉනිමගත් පුදුම හතෙන් එකක් තමයි. එහි විනාශය ආදී ගැන ඉතා පැහැදිලි ලෙස විස්තර කර තිබෙනවා. පාරිශුද්ධ කරුවන්නේ උත්තරීතර පියා. උත්තරීතර ජීවයද නැතිනම් ගංගාද යන ප්‍රශ්නය එහි ලියන්න. බ්‍රහ්ම කුමරුන් හා කුමරියන් අහනවා, දෙවියන් සෑම තැනකම සිටනවාද? නැතිනම් එකම අශාරීරික වූ උත්තරීතර පියා උත්තරීතර ජීවය වන්නේ ඔහුද? දරුවන් පියාගෙන් උරුමයක් ලබනවා. මෙය තමයි ප්‍රධානම පින්තූරය. ත්‍රිමූර්තියේ පින්තූරයක් බොහෝ වටිනවා. විෂ්ණුගේ දේශය බ්‍රහ්මා මගින් ස්ථාපිත වූ අතර ඔහුම එය පවත්වා ගන්නවා. ඒ අසීමිත වූ බාබා ඔබව දිව්‍ය ලෝකයේ පාලකයන් බවට පත්කරවීම සඳහා අපට උගන්වනවා යන අසීමිත සතුට දරුවන් තුල තිබිය යුතුයි. බාබා පැමිණ දිව්‍ය ලෝකය ස්ථාපිත කරන අතර අපායේ විනාශය සිදු කිරීමට පෙළඹවීම කරනවා. එම නිසා ඒ විශාල මහා භාරත යුද්ධය මේ හා සම්බන්ධී දෙයක්. මෙම චක්‍රය සෑම අවුරුදු 5000කටම වරක් මේ අයුරින් කැරකෙනවා. සෑම චක්‍රයකදීම පරමාත්ම පියාත් සංගම් යුගයේදී මෙහි පැමිණෙනවා. මිනිස්සු ගීතාවේ ලියා තිබෙනවා ඔහු සෑම යුගයකදීම එනවා කියා. මෙහි යුගයන් පහක් තිබෙන නිසා ඔහුත් පස් වතාවක් මෙහි එනවා කියා. එසේනම් ඔවුන් අහවල් තැනැත්තා 24 ආකාරයකින් භූතාවේශ වනවා කියා ලියා තිබෙන්නේ ඇයි? මිනිසුන් බොහෝ යාග හෝම පවත්වනවා, තපස්යා කරනවා, දාන දෙනවා, නොයෙකුත් සමාජ සේවා කරනවා. ඔවුන් සිතනවා ඒ සෑම දෙයක්ම දෙවියන් සොයා ගැනීමේ මාර්ගයක් කියා. කොහොම නමුත් කිසිම කෙනෙක්ට තවම දෙවියන් වෙත යා නොහැකි. කල්ප භාගයක් තිස්සේම සිට මිනිසුන් බොහෝ සෙයින් තම හිසට ගහගත්තා. උපතක් පාසා ඔබ සතර දිශාවේ දෙවියන් සොයා ගියා. ඔබ නොයෙකුත් දේ කළා. නමුත් තවමත් පියාව සොයාගෙන නැහැ. පියා දැන් දරුවන්ට ඉතාමත් සමීපයි. ඔහු ඔබටම කතා කර මේ සියල්ල විස්තර කරනවා. සෑම විටකදීම මේ ආකාරයෙන් ඔබ ඔහුව හමුවන බව දන්නවා. සිදුවන සෑම දෙයක්ම ඒ අයුරින්ම සෑම චක්‍රයකදීම සිදුවනවා. මේ දාදා මේ අයුරින් පැමිණ වෙලෙන් දෙක් වෙනවා. පරමාත්ම දෙවියන් එම තැනැත්තා තුළට ඇතුළු වන්නේ වන අතර මේ ඉදිරියේ සිටින දරුවන්ම පියා හට අයිති වී නැවතත් දිව්‍ය ලෝකය නම් උරුමයක් ඔහුගෙන් ලබා ගන්නවා. පියා දරුවන් වන ඔබ සමග රඟ දක්වන්නා වූ මෙම සදාකාලික අවිනාශී වූ චරිත කොටස සෑම චක්‍රයකදීම නැවත නැවතත් ඒ අයුරින්ම සිදුවනවා. අච්චා. සුමිහිරි ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වන දරුවන්ට ඔබගේ මව පියා බාප් දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. දාන සඳහා සාරාංශය 1. මෙය තමයි කාරුණිකත්තේ සංගම් යුගය. මේ යුගයේ සෑම දෙයකම ප්‍රයෝජනයක් තිබෙනවා. සෑම දෙයකම තිබෙන්නේ ආදායමක් පමණයි. පියාත් ඔහුගේ උරුමයත් සිහිපත් කර ඔබගේ ජීවිතය උපත් 21 පුරාවටම අමරණීය කරගන්න. 2. පවුලේ අයත් සමග ගෙදර ජීවත් වන අතර ඔබගේ මනසත් බුද්ධියත් කැප කරන්න. ඔබගේ වර්ධනය සිදුවිය යුත්තේ ශ්‍රීමත් අනුවයි. සම්පූර්ණ භාරකරුවෙක් වන්න. වර්ධානය සහයෝගයේ බලයෙන් සහයෝගය නොදෙන අයව සහයෝගී කර ඔබ පරම පියාමෙන් වී ඔබට අපහාස කරන අයව ඉහළ නංවත්වා. සහයෝගය ලබා දෙන අයට සහයෝගය දීම එඩිතර ක්‍රියාවක් නොවේ. කෙසේ වෙතත් පියා ඔහුට අපහාස කරන අතර කරන අයව ඉහළට ඔසවන සේම ඔය දරුවන්ද ඒ ආකාරයටම පියාට සමාන විය යුතුයි. කෙනෙක් කෙතරම් සහයෝගයෙන් නුදුන්නත් සහයෝගයෙන් නොදෙන අයව සහයෝගය ලබා දෙන අය බවට පත් කිරීමට ඔබගේ සහයෝගී බලය භාවිතා කරන්න. යම් හේතුවක් නිසා කෙනෙක් ඉදිරියට ගමන් නොකරන බව නොසිතන්න. දුර්වල අය දුර්වල බව සිතා ඔවුන්ව පැත්තකට නොදමන්න. නමුත් ඔවුන්ට බලය ලබා දී ඔවුන්ව ශක්තිමත් කරන්න. මෙයට අවධානය යොමු කරන්න. එවිට සේවා සැලසුම් යන ආභරණ දියමන්ති වලින් අලංකාර වෙයි. එනම් හෙළිදරව්ව පහසුවෙන් සිදුවේ. පාඨය කෝපයට හේතුව ආත්මාර්ථකාමීකම සහ ඉරිසියාවයි. නොනිස්සුමේ මුල් මේවාය. එබැවින් ප්‍රථමයෙන් ඒවා අවසන් කරන්න. අව්‍යක්ත සංඥාව අපවිත්‍රතාවයේ බීජය අවසන් කර සම්පූර්ණයෙන් පිරිසිදු පවිත්‍ර වන්න. පාරිශුද්ධත්වය අත්තිවාරමයි. එබැවින් අත්තිවාරම වෙනුවෙන් බඹසර රැකීමේ පොරොන්දුව සිදු කිරීම සාමාන්‍ය දෙයකි. නමුත් ඔබ දැන් ඉදිරියට ගමන් කර ඇති බැවින් ඔබට තව දුරටත් ළමා අවධියක් නොමැත. ඔබ දැන් විශ්‍රාමික අවධියට යා යුතුයි. මා බඹසර රකින්නවා. මට කොහොමත් පවිත්‍රත්වය තිබෙනවා. එයින් පමණක් සතුටු නොවන්න. ඔබගේ ප්‍රධාන අත්තිවාරම වන ඔබගේ මනස පිවිතුරු කරගන්න. එය මෙම දැනුමේ ප්‍රතිමූර්තියක් සහ බලයේ ප්‍රතිමූර්තියක් කරගන්න. ඕම් ශාන්ති. අංග සම්පූර්ණ තත්ත්වය අත්කර ගැනීම සඳහා දාදි ප්‍රකාශමණී ජීගේ අදුශ්‍යමාන උත්සාහය. දාදි ජීගේ 19 වන සංවත්සරය වෙනුවෙන් විශේෂ ධාරණා 1. සියලු වගකීම් ඉටු කරන අතර දාදා ජීට මෙම අරමුණ තිබුණි. සියලු ගුණදම් වලින් සම්පූර්ණ වීම, සියලු කුසලතා වලින් පිරිපුන් වීම සහ සම්පූර්ණයෙන් අවගුණ වලින් තොර වීමේ ගමනාන්තයට මා ළඟා විය යුතුයි. දාදාජී ඇගේ සිතුවිලි, වචන සහ ක්‍රියා තුළින් දිත්ව අහිංසක වූ අතර සියලු දෙනාට සතුට දී සතුට ලබා ගත්තා. ඇගේ මනසින්වත් ඇ කිසිවෙකුට දුක් නොදුන් අතර ඇය දුක ගත්තේ ද නැත. 3. දාදාජී සෑම විටම ඒකායන පියාගේ ආකර්ෂණය තුළ රැඳී සිටියා. ඇ කිසිම විටක කිසිදු පැරණි ලේකට, කිසිදු පුද්ගලයෙකුට හෝ පදාර්ථයන්ට ආකර්ෂණය වූයේ නැත. ඈ සෑම විටම ඒකායන පියාගේ ස්මරණයේ සිටි අතර ඇගේ සියුම් ආකල්පවලින් පවා ඇයට සම්පූර්ණ ඒකාග්‍රතාවය තිබුණි. 4. දාදී ජීට සෑම විටම නොබැඳි නරඹන්නෙකුගේ මනෝ ස්ථිතිය තිබුණු අතර ඈ සහකරුගේ ඇසුර අත්විඳා. ඇගේ දෘෂ්ටියේ සහ ආකල්පය තුළ ආධ්‍යාත්මිකත්වය තිබුණි. ඇගේ සංස්කාරවල කෙතරම් රාජකීයත්වයක් තිබුණේද යත් ඇගේ දෘෂ්ටිය කිසිවිටක කිසිවෙක් වෙතට ඇදී ගියේ නැත. 5. කිසිවෙකුගේ දුර්වලතා ඇය කිසිවිටක ඇගේ හදවත තුළ තබා නොගත්තාය. ඇය කිසිවෙකුගේ දුර්වලතා සටහන් කරගත්තේ නැත. ඇය සෑම විටම පරචිත්තණය, අන් අය ගැන සිතීම, පරදර්ශනය, අන් අය දෙස බැලීම සහ පරමත්, අන් අයගේ උපදෙස් පිළිපැදීම ඉක්මවා සිටි අතර සෑම විටම ආදිතම තමා පිළිබඳ සිතුවිලි පවත්වා ගත්තා. 6. දාදී ජී සෑම විටම බ්‍රහ්ම පියා සමග බොහෝ නිර්හංකාරී විය. ඈ අශාරීරික සහ නිර්හංකාර ස්ථිතී පුහුණු කළා. ඈ සෑම විටම සැලකුවේ තමා සේවාධාරියෙක් බවයි. තමන් වෙනුවෙන් ඈ කිසිම වර්ණනාවක් පිළිනොගත්තාය. යම් කෙනෙක් ඇයව විවේචනය කළා නම් ඇය බිය නොවු අතර කෙනෙක් ඇයව වර්ණා කළ විට ඇය සතුටු වූයේද නැත. සෑම අවස්ථාවකදීම ඇයට සමානාත්මක ස්ථිතියක් තිබුණි. 7. බාබ් දාදාගෙන් ඇයට ලැබුණු දිව්‍යමය බුද්ධියේ තිරිණය ඇය ඉතා හොඳින් රැකබලා ගත්තා. ඇයට සෑම විටම බලවත් සිතුවිලි තිබුණා. ඇගේ සෑම ක්‍රියාවක්ම ශ්‍රීමත්වරට අනුකූල විය. තමන්ගේම මත හෝ අන් අයගේ මත එයට කිසි විටක මිශ්‍ර නොවිය. ඇගේ සෑම සිතුවිල්ලක්, වචනයක් සහ ක්‍රියාවක්ම දිව්‍යමය බුද්ධියක පදනමට අනුව විය යුතු බවට අරමුණ ඇයට තිබුණු අතර ඒ අනුව ඇයට අංග සම්පූර්ණත්වය අත්තුනි. 8. ඇයට සෑම විටම ඒකායන කෙනා කෙරෙහි විශ්වාසය තිබුණු අතර ඒකායන කෙනාගෙන් බලය ලැබුණි. ඇය සියලු සම්බන්ධතා ඒකායන කෙනා සමග විය. කිසිවෙක් කෙරෙහි කිසිදු යටහත් බවක් හෝ බැඳීමක් ඇයට නොතිබුණි. ඇය සෑම විටම අන් අය දෙස බැලුවේ සහෝදරත්වයේ දැක්මකින්. දයාවෙන් පිළිපුන් වීමේ ගුණ දහම ධාරණය කරගෙන ඈ දුර්වල ජීවාත්ම බලයෙන් පිළිපුන් කළා. ඇයට අපහාස කළ අයව ඈ ඉහළට එසවුවාය. 9. කිසිවක් අලුත් නොවේ යන අවධානයෙන් ඈ සියලුම කුඩා සහ විශාල සිදුවීම් අභිබවා ගියාය. ඕනෑම ජවනිකාවකදී ඈය සහ කුමක්ද යන ප්‍රශ්නවලින් අවුලට පත්වනවා වෙනුවට ඇයට සෑම විටම නොබැඳි නරඹන්නෙකුගේ අවධානය තිබුණු අතර සෑම විටම ප්‍රබෝධමත්ව සිටියා. 10. ඇගේ සෑම වචනයක් තුළම රාජකීයත්වය දිස්විය. ඇය කිසිම විටක කිසිම සාමාන්‍ය වචනයක් පැවසුවේ නැත. ඇගේ මුවින් මතු වූයේ ප්‍රායෝගික හැඩයක් ගැනීමට යන වදන් පමණයි. එතරම් සාර්ථක ජීවාත්මයක් එමෙන්ම ඇගේ සිතුවිලි සෑම විටම සාර්ථක වූ බැවින් ඇය පහසුවෙන් අංග සම්පූර්ණත්වයට පත්තිය. 11. දාදී ජී සෑම විටම ආත්ම විශ්වාසයෙන් පිරී සිටි නිසා ඇය සෑම කල්පයකදීම ජයග්‍රාහී ජීවාත්මයක් යන අවධානය ඇයට සෑම විටම තිබුණි. ඇය කිසිම විටක පැරණි සංස්කාර හෝ ස්වභාවයක් මත යැපුණේ නැත. ඇගේ ජීවාත්මය ආලෝකමත් සිරුරක වාසය කිරීම ඇය අත්විඳා. 12. දාදී ජීගේ බුද්ධිය පිරිසිදු සහ පැහැදිලි කැඩපතක් මෙන් විය. ඈ සෑම විටම තපස්යාවේ ප්‍රතිරුවක් ලෙස රැඳී සිටියා. මෙම තපස්යාව තුළින් ලොවට යහපතක් සිදුවී ස්වර්ණමය යුගයේ සතුරු ලෝකයේ පැමිණේ යන අවධානය ඇයට සෑම විටම තිබුණා. 13 අවසන් කාලයේ ඇගේ ඉදිරියේ තබාගෙන දාදිජී සෑම විටම ආදිතම තමන් පිළිබඳ සිතුවිලි පවත්වා ගත්තා. තමන්ගේ සෞඛ්‍ය ප්‍රගතිය වෙනුවෙන් ඇය දිනපතා අමෘත් වේලාවේ බාබා සමග බොහෝ මිහිරි හදවතට සමීප කතාබස්සල යෙදුණා. ඇය බාබාගේ ශ්‍රේෂ්ඨ වදන් ගැඹුරින් හැදෑරුවා. බාබා කෙරෙහි ඇති සෙනෙහස සමගම බාබාගේ මුරලි කෙරෙහිද ඇයට නොබිදි සෙනෙහසක් තිබුණේ. 14 ඇගේ අංග සම්පූර්ණ ස්ථිතිය නිර්මාණය කිරීම සඳහා ශරීරය ඉක්මවා සිටීම දාදී ජී පුහුණු කළා. ඇය ලෝක යහපත වෙනුවෙන් උපකරණයක් යන අවධානය ඇගේ බුද්ධිය තුළ සෑම විටම තිබුණි. මා මගේ මනෝ ස්ථිතිය ශ්‍රේෂ්ඨව ඒකාග්‍රතාවයෙන් නිරන්තර ස්ථාවර සහ සිතුවිලි ඉක්මවා තබා ගත යුතුයි. එනම් මගේ ස්ථිතිය සිතුවිලි වලින් නිදහස්ව තබා ගත යුතුයි. එවිට පමණයි මට මෙම පැරණි ලෝකෙන් ඉවතට පියාසර කරගොස් බාබා සමග සූක්ෂම ලෝකයේ අසුන් ගැනීමට හැකිවන්නේ. 15 දාදිජී සෑම විටම ප්‍රියකලේ බාබාගේ ස්මරණයේ සිට සියලු දෙනාව තෘප්තිමත් කර සියලු දෙනාගේ ආශිර්වාද ලබා ගැනීමටයි. කිසිම ජීවාත්මයක් මා නිසා කලබලයට පත් වී ඒ නිසා මට නරක පැතුම් ලබා නොදිය යුතුයි. දාදි මේට සම්පූර්ණ අවධානය යොමු කොට සියලු දෙනාගේ ආශිර්වාද ලබා ගැනීමට සුදුසු විය. 16 දාදිජී ඉදිරියේ සෑම විටම තිබුණේ එක් අරමුණකි. මා පරිසමාප්ත සහ අංග සම්පූර්ණ සුර දූතයෙක් සහ කර්මතීත් විය යුතුයි. මා මෙම පැරණි සිරුර හලා දමා සුර දූතයෙක් වී අව්‍යක්ත සූක්ෂම කලාපේ නිමැසියෙක් විය යුතුයි. මෙම සේවය දිවාරය අඛණ්ඩව සිදුවේ. සේවය කරන අතරම මම මා වෙතට සූක්ෂම අවධානය යොමු කර සම්මාන ඇතිව සමත් විය යුතුයි. 17 දාදිජී සෑම විටම සිටියේ සියලු බාධක අභිභවවන අතර ඇයට සෑම විටම බාධක වලින් නිදහස් ස්ථිතියක් තිබුණි. ඇය හුදකලාව අසුන්ගෙන සූක්ෂම අන්දමකින් තමන්ව පරීක්ෂා කර බලා දියමන්තිය වන ජීවාත්මය මත ඇති ඇගේ දුර්වලතා සහ පළඳු ඉවත් කරන අතර මිල කළ නොහැකි දියමන්තියක් බවට පත්තිය. 18 තමන්ව ආලෝකයෙන් සහ බලයෙන් පිරිපුන් සම්පූර්ණයෙන් පිවිතුරු අභ්‍යන්තර නිරාශාවේ ආකල්පයක් ඇති අය කිරීම සඳහා ඇය සියලු සිදුවීම් වලදී එපිට සිටි අතර ඇගේ දෘෂ්ටිය සහ ආකල්පය සම්පූර්ණයෙන් පිවිතුරු බවට පත් කළා. ඇය පැරණි සංස්කාරවල සියලුම පැරණි ගෘහය පරාජය කර පදාර්ථ ජයගෙන බාබාගේ ඇකේ මුසුවිය. 19 මා බාබාට අයත් වන අතර මා බාබා මෙන් පරිසමාප්ත විය යුතුයි. ඇය සිරුරේ සූක්ෂම අහංකාරය තමන්ගේ සංස්කාර ගෞරවය සම්මාන වර්ණනා ඇගේ බුද්ධිය සහ පුරුදු සම්පූර්ණයෙන්ම කැප කළේ මේ නිසයි. ඈ පියා මෙන් වූ අතර සූක්ෂම කලාපයේ නිවැසියෙක් විය. ඕම් ශාන්ති.